දැන් මේ පටිසන්ධි චිත්තය උපාදක්ෂණයේදී කාය භාව වස්තු දසක මුලින් පහළ වී පසුව 11 වන සතියේදී චක්ක සෝත ගාන ජීවහා දසක 15 වන බව දක්වා ඒවා එකවර 15 නොවීම දක්වා ඇත. ඒවා එකවර 15ට හේතුව කුමක්ද කියලා මේ අහනවා. දැන් ඉතින් මේවා මෙන්න මේවා තමයි මේ ওই දිනකොට විග්‍රහ කරලා ලියා තියෙන්නේ. දැන් මේ පටිසන්ධිය තියෙන්නේ මිනිසුන්ට විතරද? සත්තුන්ගේ පටිසන්ධියක් නැහැ. දැන් හොයාගෙන තියෙන අද වෙනකොට හොයාගන්න සත්තු ඉන්නවා. සත්වර 56ක් ඇතුළත ඉපදිලා සමන්ගේ ජාතිය බෝ කරලා මැරලා යන සත්ත්ව කොටසකුත් ඉන්නවා කියලා අතිසූක්ෂම සත්ත්වයේ විද්‍යාවෙන් හොයා ඇති. සත්තර ගණයි ජීවිත. ඒ දෙවෙනි පරිසන්ධියක් ලබා ගන්න උපදින්නේ බෑ. කඩියේ කෝඹියෙක් මදුරුවෙක් උපදිනවා. මදුරුවෙක් කියලා උපදින පරිසන්ධියක් ලබා ලැබෙයි ඒක උපදින්නේ. දැන් මේ කාය දසක, භාව දසක, වස්තු දසක පහළේලා හිටන් ඊට පස්සේ මේ චක්කු දසක, සෝත දසක, ගාන දසක, ජීවහ දසක පහළ වෙන්න සතිය 11ක් යනවා කියලා බෙන්දුවොත් එහෙම. සතිය 11ක් යනවා මදුරෝ කීපාරක් මැරිලා ඉපදිලා. මදුරා හැදෙන්න ජීවත් වෙන සතිය සති කීයද යන්නේ? ඉතින් කොතනින්ද මේ මිම්ම ගත්තේ? ඉතින් මේවා තමයි පස්සේ කාලෙකදී කලල් අවස්ථාව, ඊට පස්සේ අබ්බූද අවස්ථාව, පේටි අවස්ථාව, මේ ආදි වශයෙන් මේ ශාරීරික මක්ලේකයක් වෙන්නේ මිනිස් ශරීරයේ කොනසක් විතරක් අරගෙන. මේ විග්‍රහ කරලා තිබෙනවා මේ කය හිත පිළිබඳව පටිසන්ධිය භවාංග චුටි ආදි වශයෙන් වෙන්න තියෙන මේ පිළිබඳව කියන විග්‍රහ කරන්න ගිහිල්ලා. අපේ මේ පොඩි කැලලකට වෙන් කරගන්න කිව්වොත් අපේ මිනිස්සුත් බයවකට වෙන් කරන්න කිව්වොත් මේ පොදු ලෝක සත්‍යයට වෙන් කරපු ශක්තිය කොහොමද විග්‍රහ කරලා දෙන්නේ? ඉතින් ඒක තමයි කියන්නේ මේ ධර්මයේ විග්‍රහ කරන්න ගියාම යමුරු දහම් විග්‍රහ කරන්න තිබිච්ච නුවණ මොට වෙච්ච හින්දා ඔයගේ තම තමන්ගේ මත ප්‍රකාශ කළා. සංසේජජ සත්ව මොකද කියලා අහුවාම ඔය කුණු මඩ, කුණු මස් මාළු ආදී හටගන්න සත්තු සංසේජජ කුණු මස් හටගන්න යමු කියලා මෙහෙම ලියුව අටුවා. ඊට පස්සේ වෛද්‍යවරු දැන්ට ඊට පරීක්ෂකයෝ මොකද කරන්නේ? මස් කෑල්ලක්, මාළු කෑල්ලක් යමකට දාලා වහලා හට වදිනවා හෙට්ටේ. හට වැදලා තිබ්බට පස්සේ මැසන්ට ඇතුළට යන්න විදියක් නැහැ. පණුවේ දානවා හෙද්ද. මස්තිකේට පණුව නැහැ. අර හෙදි පොට් පණුව විතර දාන. ඒකේ පණුව පිලාවි ඉන්නවා. අනේ ඇරලා තිබුණා මොකද කරන්නේ? මැස්ස වැදිලා විතර දාලා යන එකේ ඒකේ පණුව හැදෙනවා. ඒවා අන්‍යජ සත්ව මිසක් සංසේජ සත්ව නෙමෙයි. නැවත ඒව තේරුම් ගන්න බැරුව කුණු මාස්වල, කුණු මාළු වල හටගන්න පණුව ඒවා සංසේජ සත්ව කියලා කිව්වා. ඉතින් අද විද්‍යාව උපකරලා වෙනා මේ බොරුවක් කියලා තියෙන්නේ කියලා. අන්න ඒකයි කියන්නේ දැන් මේ වගේ දැන් දැකලා කියනවා නෙමෙයි එදිනදාත් විතර මොනවා හරි මත අරගෙන තර්කවාද කරගුවා ප්‍රශ්න අරගෙන ඒ වගේම ලියාපුවා තියෙනවා අටුවා විග්‍රහ කරනවා. ඒ වැඩි මෙහා වල තියෙනවා. මේක තෝරා ගන්න ඕනේ. මුගක් හරි අමාරු තැන්කෝවා. කාය දසක, භාව දසක, වස්තු දසක කියන්නේ මේ කර්මජ කය හා සම්බන්ධයි. මේකට මේ බාහිර ලෝකයෙන් අමුතු දෙයක් අරගෙන හදගන්න එකක් නෙමෙයි. කර්මජ කය කියන එක කර්ම ශක්තිය මුල් කරගෙන පටිසන්ධිය පූර්ණ කර්මජයි. භවාංගයක් පූර්ණ කර්මජයි. ත්‍ෘතියක් පූර්ණ කර්මජයි. මේ පටිසන්ධි භවාංග ත්‍ෘති කියන මේ සිද්ධිය සිද්ධ කරන්නේ කර්මජ ක්‍රියාවලියක් තුල. මේක හිතලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. හිතලා උපදින්නත් හිතලා පවතින්නත් බෑ. හිතලා හැරෙන්නත් බෑ. හිතලා වෙන්නත් බෑ. කර්ම ශක්තියට අනුකූලව වෙන කර්මජ ක්‍රියාදාමයක් වලින් උපත්ති ප්‍රතිසන්දිය ලැබෙනවා. ඊට පටන්ගෙන කර්මජ ක්‍රියාකාරී කර්ම නියමයක් වශයෙන් භවාංගී ක්‍රියාත්මක වෙනවා. චක්කු දසක, සෝත දසක, ගාන දසක ආදී වශයෙන් කියන මේ පරමාණු කොටස් දසකයි කියන්නේ. කර්මජ රූප කලාප වශයෙන් හටගන්න ඇහැ, කන, නාසය, දිව කියන ඒවා මූල ධර්මයෙන් හටගන්න. ඒකට අවශ්‍ය කරන්නා වූ ඉන්ද්‍රිය මූලික අවස්ථාව කර්මජ වශයෙන් හටගන්න කොටසක් තියෙනවා. අති සූක්ෂම රූපයක් නිර්වාණය වෙනවා මේ කර්මජ රූපයක් වශයෙන්. හැබැයි කර්මජ රූපය නිස්පාදනය වෙනකොට පළවෙනි චිත්තක්ෂණේ පරිසන්දි චිත්තක්ෂණේ අවසාන වීමත් සමගව එතනින් පස්සේ තමයි චිත්තජ රූප නැගෙන්න පටන් ගන්න, චිත්ත නැගෙන්න පටන් ගන්න. හිත ක්‍රියාවලිය මනසට ධර්මයක් ගන්න නිවිස මනෝ විඥාන හද ගන්න සිද්ධාන්තය. මනෝ චිත්ත වීති උපදින්න පට ගන්නවා ඊට පස්සේ. අර කර්මජ රූපිය මුල් කරගෙන. අන්නේ මනෝ චිත්ත වීති නිස්පාදිනේන තමයි සංජාති අවස්ථාව කියන ಜಾති අවස්ථාවේ ප්‍රතිසන්දිය ලබලා. ඊතුරු කර්මජ රූපදී සකස් වෙලා එන්නේ. ඇයිදිය ගහන මොකටක්වත් යන්නේ නැමේ වැඩේ. කර්මජ රූපේට කාය දසක භාව දසක වස්තු දසක පහළ වෙනවා. චක්කු දසක සෝත දසක ගාන දසක ජීවහා දසක පහළ වෙනවා. ඊටාම සුළු මොහොතයි යන්නේ. කර්ම සත්‍යයෙන් ඒක නිර්මාණය කරනවා. ඊට පස්සේ ඒව ඇතුළු කරගෙන පහළ වෙන හිත් නිසා චිත්තද රූපෝලි. ඒ වටේ දෙවෙනි ආකෘතිය හැදෙනවා. මොහොතක් ගානේ කර්මජ අවස්ථාව චිත්තද අවස්ථාව ඉක්ම යනකොට නිදහසේන රූප කලාප උපජ රූප කියන්නේ. ඒ වගේ රූපේ ආකෘතිය වටා හැද ගැහිලා පිහිටනවා ක්‍රමක්‍රමයෙන් ගණී බවදී. අන්න ඒවත් එක සකස් වෙලා විපරිණාම රූපයන් හා සහසම්බන්ධ වෙලා හැදෙන රූපේ කියන ත්‍රිජ කාය. කර්ම චිත්ත ඍතු කියන මේ තුනෙන් හටගන්නේ. ඔතන පටන්ගෙන භෞතික ලෝකයේ ආහාරය සියුම් හෝ ඝන හෝ ගන්න තත්ත්වෙටපත් වුණහම ඒ ආහාරයෙන් කරන කොටස නවත අරගෙන ගණී භාවනය කළා කයට අවස්ථංගල පිහිටවල ආය ආකෘතියක් හදලා. අන්න ඒකට කියන චතුජකය. හතරවැනි කය. අන්න ඒකෙන් හටගත්තාම අර කර්මජ කයේ ආකෘතියක් තමයි. චිත්තයක වශයෙන් පිහිටන්නේ, උතුජ වශයෙන් පිහිටන්නේ, ආහාරජ වශයෙන් හටගන්නේ නැහැ පිහිටන්නේ. ඒකෙන් ආහාරජ කය තමයි මේ මස්ලේ කයක් හැටියට ගණී භාවනය වෙලා ගණී භාවන ආහාරී කය තමයි කර්ජ කය කියන්නේ. මේ මස්ලේ කය කියන අසකන කියන්නේ ඒක. අන්නේ මස්ලේ කයක තියෙන මිනිස් ඇස කන හත ගන්න ඒවා තමයි සතිය 11 ගියාට පස්සේ බල ඇතුලේ හට ගන්න කතාව අරගන්න. ඔබ කර්මජ කයේ ක්‍රියාකාරීත්වය හඳන්නේ කියලා තමයි මුලාවටපත් වෙලා තියෙන්නේ. මේක මේ ඉතාලි තුළු මොහොත තුළ සිද්ධ වෙන සිද්ධියක් ඒක සූක්ෂම කායිකයි. අන්නේ හැදිච්ච ගන්ධබ්බය වැච්ච ඔය දසක ඔක්කොම හැදිච්ච එකේ තමයි ගන්ධබ්බෝච පච්චපටි දෝහනිය ගැබට ඔක්කත් උප්පත්ති වෙලෙ එන වගේ ගන්ධබ්බය. ඔය ගන්ධබ්බය සියල්ල යුක්තයි. එවළු ගන්ධබ්බේ තමයි මව් ගැබකට ඇතුල් වෙන්නේ. හිත හිතුව ඇටිය දෙන්න බෑ කර්ම ශක්තිය හිර වෙන දෙන්නේ. ඉතින් ඔබ දකින්න නැත්නම් එක එක මත කියනවා. ගන්ධබ්බය මව් කුසට ඇදිලා ඉඳන් එනකොට සහ මුලින් පේන කෙනෙක් හැටිය දෙන්නේ. බෝසත් ත්වරේගේ ප්‍රාතිහාරයක් තියෙන. බෝසත් මව් කුසේ උපදිනකොට සුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙලා මිනිස් පටිහන්දි ඇතුව මව් කුසේල පෙරිපෙනී එනවායි කියේ. පෙරිපෙනී ඇතුල් වෙනවා. මව් කුසේ දැනුවත්ව ඉන්නවා. ඒක මහ බෝසත්තුන්ගේ ප්‍රාතිහාරය. නමුත් එන්නේ ඔය ක්‍රමයට. ඔක්කාන්ති වෙච්ච අවස්ථාව විග්‍රහ කරන්නේ දැකපු සීනියක් වෙන්න. නෙළුම් මලක් හොණින් ගත සුදු ඇස් පැටියේ ගැබ වටේ තුන් වතාව පැදගුණ කර තුන් වතාව පැදගුණ කරලා ගැබට ඇතුළු වුණා මහා මායාදේවී හීනියක් දැක්කා කියලා. ඒ අවස්ථාව මහා මායාවිත් දෙවිය දැක්ක හැටි. අන ගන්ධබ්බෝච පච්චපටිතෝ හොතින ගන්ධබ්බය ගැබට ආපු හැටි. මව් ගැබට ඇතුළු වුණ ක්‍රමී. ඒ දැකපු හීනිය හැටි ඒ. ඒ මව් ගැබට දරුණේ කියන්නේ තොමයි. උලකක් වදින තලන් ඉර ප්‍රමාණයක් අවශ්‍යයි. ගන්ධබ්බියකල දරු ගැබට සිංහ ගන්න. ඒක සියුම් තැන. මව්ගේ ගැබ වටේ මව් වටේ කැරේ කැරේ ඉන්නවා උපදින්න දරුවා. ගන්ධබ්බය. හැබැයි එයා කෝණ හැටියෙ නෙමෙයි කර්ම ශක්තියේ මෙහිමින් තමයි ඒ කාරණේම සිද්ධ වෙන්නේ. ගොලකට අහු වෙච්ච පරණලාපත සුලියට අහු වෙලා සුලිය කැරේ කැරේ යනවා වගේ පරණලාපතල ඕන හැටියෙ නෙමෙයි යන්නේ. ගොලකට ඕන හැටියෙද? ඒවයි කර්ම ශක්තියේ ප්‍රවාහයට ගෝචරෙලා ඊට සුරුතෙන් කර්ම ශක්තියන් වැඩිලා ගිහිල්ලා ඒට අවශ්‍ය ගැබ සකස් වෙන තැනට ඇවිදිලා මෞර්තිය හන්වාසයක් ඇවිදලා ඒ ආදි වශයෙන් පෝෂණයේ අවශ්‍යතිය හැදුනහම අන්න අර ආකර්ෂණය ඇදලා එනවා ඇදෙත්. ඇදලා ඇවිදලා ඊටාව සියුම් ඉඩ ප්‍රමාණයක් අවස්ථාව කරගනි. ඒ මොහොතකදී ගැබට ඇතුල් වෙනවා. ඇතුල් වෙනවා සියුම් ගන්ධබ්බය. ලොකුවට ආවට එතෙන්ට ආවට පස්සේ මේ ගන්ධබ්බයගේ ස්වභාවය මේ දේවතාවගේ ස්වභාවය වගේ ස්වභාවයක් තියෙනවා. මේ කර්ම චිත්ත කියන ඍතු කියන මේවන් හටගත්ත සියුම් ශරීරවලට ඉතාම සියුම් වෙන්නත් පුළුවන් හිතර කොට සියුම් වෙනවා. කර්ම ශක්තිය ක්‍රියාවලිය තනකුළු ඕතරම් සියුම් වෙන්නත් පුළුවන්. ඉන්දිකාද සුගතතරම් ප්‍රවාණයක 10000ක් දේවතාවු ධම්මචක්කප්පවත්තන සූත්‍රය අහලලා එකිනෙකට එකිනෙක නොගැටින්න පුළුවන් සියුම් ශරීරමව ගත්තා කියන. එහෙනම් මෙන්න මේ වගේ ඉතාලම සියුම් ශරීරයක් කුඩා වෙලා කර්ම ශක්තියේම ප්‍රවාහයට අහු වෙලා අන්නේම පරමාණුවක් වාගේ වෙච්ච එකක් තමයි ගිහිල්ලා නම් ගැබර සිංහ ගන්න. සිංහ කියන්නේ තමයි අර කර්ම ශක්තියේ ක්‍රියාවලිය මෞපිය දෙන්නගේ එකතු වෙච්ච සුක්‍රාණු ලිම්බාණු එකතුලා ජනකාණුවක් නිෂ්පාදනය කරලා අනේ ජනකාණුව කලලයක් කරලා ඒකට වැදිලා හිටි. ඊට පස්සේ කලලේ වැදෙන දැන් පටන් පෝෂණය ඇදලා ඇදලා ගණී භවන කයේ ආකෘතිය හතරවෙනි කය හදනවා බල ඇතුලේ අර කර්මචිත්ත ඍතු වේ හටගත්ත කයේ අර රූපයක් වශයෙන්. මෙන්න මේකයි බල ඇතුලේ හිටි වෙන්නේ. ඊට පස්සේ ලොකු වෙන්නේ මහත් වෙන්නේ ප්‍රමාණයේ පිටර අර ආපු ගන්ධබ්බයාගේ ශරීර මට්ටම. ඒ මට්ටමට වැඩි ලොකු කරන්න බෑ. එදලා පුංචි වෙන්නේ. කන්න පෝෂණය ලොකු කරන්නේ මේ මට්ටම. ඒක කවදා හරි උපන් දරුවා මේ මට්ටමට එනකල් ලොකු වෙනවා කන බොන ආහාරය. මවගේ කන්න පෝෂණයෙන් ඒ විදිහ හැදරුව අරගෙන ගැබ ඇතුලේ මස්ලේකය නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කිරීම තමයි ඕකට කියන්නේ අභිනිබ්බත්ති අවස්ථාව කියන්නේ. ඔක්කත් දිනාට පස්සේ සිද්ධ කරන්නේ මස්ලේකයක් අභ්‍යන්තරයේ නිර්මාණය කරනවා. ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බත්ති. අභිනිබ්බත්ති කියන්නේ ඔන්නේ බෞද්ධ නිර්මාණය වෙන අවස්ථාව. ඔක මව කුසේදී ඇක්කන්නා දිව කය ඔක්කොම වැඩිලා තකට දාන පස්සේ කන්දානා පාතු භාව කියන අවස්ථාව. ඊට පස්සේ ළමයා බිහි වෙන්න සුසු සත්‍යක දැන් ඉන්නේ. බිහි වුණාට පස්සේ ඇහැට රූප පේනවා, කන්ද ශබ්ද ඇහෙනවා, ආයි ආයතන ප්‍රතිලාභී ලබනවා. ආයතනනම් පරිලාභෝ කියන අවස්ථාව. ඔන්න ඔය සිද්ධාන්තය කියන කාරණා කැටි කරලා ගත්තා. ඔය සම්පින්නණයට කියනවා මේ ලෝකේ ජාතියක් කියලා. අය මුචිත විකේ ජාති මෙන්න මේක දිනන මේ ජාතියක් නැන උපතක් කියන. ඒක හය අවස්ථාවක විග්‍රහය සම්පින්නණය කරලයි උපතක් වෙන්නේ. ලෝකේ අපි අය දකින්නේ වෛද්‍යවරු දකින්නේ අභිනිබ්බන්දි අවස්ථාවේ පටන්ගෙන වෛද්‍ය උපකරණ වල ගොදුරු වෙනවා ගෝචර වෙනවා. එතන කලලයක් පිහිටියද කියලා දැනගන්න ඉඳන් බලන්න වෛද්‍ය පරීක්ෂණ උපකරණ තියෙනවා. එතන පටන්ගෙන ගැබ ඇතුලේ කලලයක් පිහිටනම් දැන් ළමයි බලය ඇතුලේ ඉන්නවා. දරුවේ කටගෙන කියලා වෛද්‍යරෝ නිගමනය කරනවා. ජාති සංජාති වෙලා ඔක්කාන්ති වෙනක වෛද්‍යවරුන්ට පේන්නේ නැහැ. අන්න සංජාතික අවස්ථාව දිවසට පේනවා. ඔක්කාන්ති වෙනක ඒ අතර අවස්ථාව. එදා තමයි චිතිපටි සංඥානේ ලෝබල්නකොට ඇත් ඇති පුරුෂයේ ගෙවල් දෙකක් අතරේ ඉන්නකොට ගෙදරින් පිට වෙන මිනිස්සු මගේ ශරීරයෙන් නයි ඉඳගෙන කාලය ගත කරන අය තව ගේකට ඇතුල් වෙන අය දකින්නේ කොහොමද? මෙන්න මේ වගේ එක දිනකින් වැරිලා තවත් මව් ගැබකට උප්පත්ති වශයෙන් යන සත්‍යය දකින්නවා කියලා පේනවා. හරි මේක අතරමැදියෙක් නෑ කිය කිය කෑ ගැහුවට හරියන්නේ නෑ. බුද්ධහක් තියෙනවා විග්‍රහ කරලා පැහැදිලි වෝ ටික තියෙනවා චිත්තපටි සංජානනය වලට දකින්න හැටි. දැන් ඔය පිළිබඳ ලිපි වෙලා අන්තරා බය වෙලා මේ දවස්වල සිවිල වත්තට යනවා සම්පූර්ණ විස්තරය. වත්තට බලපුවහම විස්තරය බලා ගන්න පුළුවන්. සම්පූර්ණ හේතු සාධකද ත්‍රිපිටකයේ කියන තැන සාක්ෂිත් එක්කලා දේවල් කියලා තියෙනවා. ඉතින් එතකොට ওই සංජාති අවස්ථාව කියලා කියන්නේ ඔන්න අන්තරා භවය කියලා එක අද කියන ලෝක සම්මත කරන අවස්ථාව නැහැ. ඔකට කියන්නේ ගන්ධබ්බ අවස්ථාව. එහෙම නැත්නම් සංජාතික අවස්ථාව. සංජාතිකයක වශයෙන් ඔක්කාන්ති වෙනකන් ඉන්න කාලේ. මේ ගැබ සකස් වෙලා එනකන් ඊට පස්සේ පරිසරය හැදෙනකන් ඔක්කාන්ති හටගන්නේ නැහැ. සංජාතික අවස්ථාවේ ගත කරනවා. ඉන් කර්මයේ මුල් කරගෙන ඔව් තණ්හාවෙන් යම් තැනක බැඳුණාම ඒ බැඳුච්ච දෙයට මුල් කරගෙන කර්ම ශක්තිය ගොඩනගලා දෙන ආහාරය භුක්ති විඳගින තමයි ඒ කාලේ ගත කරන්නේ. වච්චගොත්ත පරිබ්‍රාතික බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමීනි මේ කය අත්හැරියා මතු කය කෙර ගියෙත් නැහැ මේ අතර සත්‍යයක් වක් උපාදානය කරගෙන ජීවත් වෙනවා. ඔහොම අතර හොඳට පැහැදිලිව වෙන්නලා තියෙනවා. වච්ච මේ කය අත්හැරියා මතු කය කෙර උප්පත්ති වශයෙන් ගියෙත් නැහැ ඒ අතර සත්‍යය තණ්හා උපාදානය කරගෙන ජීවත් වෙන ආකාරයම කියනවා. බුදුරණාහි උත්තරයක් දෙනවා. දැන් ඉතින් ඔබ තෝරා ගන්න ඕනේ. තණ්හාව කිව්වේ මොකද්ද? හේතුඵලයක්ද නැහැ වෙන එකක්ද? තණ්හාව කොහොමද ගොඩනැගෙන්නේ? තණ්හාව හේතුඵලයක්. හේතුවක් නිසායි ගොඩනැගෙන්නේ. නිකන් තණ්හාවක් ගොඩනැගෙන්නේ නැහැ. නිකන් තණ්හා භුක්තිය ලබා ගන්න නම් උපාදානය කරන්න තණ්හාව ගොඩනැගෙන්නේ නැහැ ඒ වෙලාව. එහෙනම් තණ්හාව ගොඩනැගෙන සත්‍යය මොකද්ද? වේදනා ප්‍රත්‍ය තණ්හා. වේදනා විද්‍යාමාන වෙන්න ඕන. එහෙනම් තණ්හා ගොඩ නැගින්නේ ඇවිලා. නැ වේදනාව කියන්නේ හේකක් හේතුඵලය. වේදනාව හේතුව මොකක්ද? පසවත්‍ය වේදනා. ස්පර්ශයක් නැහැ වේදනා ගොඩ නැගින්නේ. එහෙනම් ඒ මොකද ස්පර්ශයකුත් තියෙනවා. මොනවද ස්පර්ශ? ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට පොට්ටබ්බ, මනසට ධර්ම කියන මේ හයෙන් කොහොමහරි අතකන දිවනාසය ශාරීරිය මන කියන විතර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ස්පර්ශ වෙන්නේ. පසපච්චා වේදනා ගොඩ නැගෙන්නේ එතකොට. එහෙනම් ස්පර්ශය කොහොමද ගොඩ නැගෙන්නේ? ඒකත් හේතුඵලය. එහෙනම් ස්පර්ශය යම් දෙයක විද්‍යාමාන නම් සලආයතන පත්‍ය පස්ස. සලආයතන වලට පස්ස නිරෝධ. ස්පර්ශය වෙන සලආයතන තියෙනවා. එහෙනම් සලආයතන කියනවා. චක්කායතන රූපායතන චක්කායතන සෝතායතන ගානායතන ජීවායතන කායායතන මනආයතන තියෙනවා ස්පර්ශය ගොඩ නැගෙන්නේ. එහෙනම් ආයතන හය මොනවා නිසාද? කොහොමද ගොඩ නැගෙන්නේ? නාම රූපත්‍ය සලආයතන. එහෙනම් නාම රූපත් තියෙන්නේ බෑ. නාම රූප ක්‍රියාවලියක් නැත්නම් ආයතන හය ගොඩ නැගෙන්නේ. එහෙනම් සංධා භුක්තිය භුක්ති විදින දැනක නාම රූප තියෙන්නත් ඕනේ. නාම රූප කොහොමද ගොඩ නැගෙන්නේ? විඥානපත්‍ය නාම රූප. විඥානපත්‍ය නාම රූප වෙන්නේ. එහෙනම් විඥානයක් තියෙන්නත් ඕනේ ගොඩ නැගෙන්නත් ඕනේ. විඥාන කොහොමද ගොඩ නැගෙන්නේ? සංඛාරපත්‍ය විඥාන. එතකොට සංඛාර තියෙන්නත් ඕනේ. එහෙනම් හිතෙන් කයෙන් වදනය කරන වැඩ පිළිලා සහ ඒ වැඩ පිළිලා පිළිබඳ හිතට පහළ වෙන සිත්තේ තියෙන්න ඕනේ ගොඩ නැගෙන්න ඕනේ. ඒ මුල් කරගෙන ඒක පරිහරණය කරන අවස්ථාවේ නාම රූපය ගොඩ නැගෙන්න ඕනේ. ඒකෙන් ඇස කන දිව නාසය ශරීරය මන කියන ආයතන හයක් ගොඩ නැගිලා තමයි ඒ ආයතන වලට පත් වෙලා තියෙන්න ඕනේ. ඒ වට ඒක හැට රූප කණ්ඩ ශබ්ද ආදී වශයෙන් ස්පර්ශයල් ලබන්න ඕනේ. ඒකේ වින්දනේ ලැබෙන්න ඕනේ. ඒකේ තණ්හා වෙලා තමයි ඉතින් පවතින්නේ. එහෙනම් සත්‍යයක් නැද්ද? එහෙනම් මව් ගැබකට යනකම් මේ කයෙන් අහක් කියලා මේ කයත් අත්හැරියම අතු කය කියලා ගියෙත් නෑ. ඒ තුළ සංහාව පාදානය කරගෙන ජීවත් වෙන සත්‍යයක් නෙවි. ඒ සත්‍යය වෙනකදී නපුරුවට පච්චාව පාදේ ලස්සන දෙන්නානේ. ඒක විග්‍රහ කරගන්න තේරුම් කරගන්න බැරුව මේ සත්‍යය කියන එක කවුද? මේ ගන්ධබ්බය කියන එක කවුද කියලා හොරා ගන්න බැරුව විදාකර මත ප්‍රකාශ කරනවා. මේ මත කියන්න දෙයක් නෑ. ධර්මයේ තේරුම් ගත්තා නම් ලස්සනටම ඔය කියන ගන්ධබ්බය තෝරා ගත්තා. අන්නේ තමයි සංජාති කියකි නැත්නම් ගන්ධබ්බය. ගන්ධබ්බෝච පච්චපච්චිතෝ හෝති ගන්ධබ්බා වක්කන්ති හොන්ති. ආදි වශයෙන් පින්නේ තොන්නෝ උක්කාන්ති වෙනවා කියන්නේ. අන්න උක්කාන්ති වෙන්නේ බඩට. මේ විඥානීය මෞගසර උක්කාන්ති වෙනවා කියෝ විඥානීය සනිකරයන් නැහැ කියලා දේශනා කරනවා. රූපෙන්තරෝ වේදනාෙන්තරෝ සංඥාෙන්තරෝ සංකාරෙන්තරෝ විඥානීය ගමනක් හිටීමක් වැඩිවීමක් චුතියක් නොකිය. එහෙනම් මේ ටිකත් එක ළමයි තියෙන්නේ. එහෙනම් විඥානීය මෞගසර ඇතුළට යනවා. ආනන්දගේ ආනන්ද හඳුලන් යහනවා. ආනන්ද විඥානීය මෞගසර නොබැසොත් ගැබතුල නාම රූපය සකස් වෙනවා. අන්න විඥාන පත්‍ය නාම රූපං කියන එකේ ප්‍රතිසන්දි ඇති කරන පරිච්ඡාපාද ක්‍රියාවලිය. එහෙනම් විඥානීය මෞගසල වහින්න ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා විඥානයක් යනවා එනවා කියලා කියනවා රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් තුර ඒක වෙන්නේ නැහැ. එහෙනම් විඥානයක් මෞගසල වහිනවා නම් රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් ගොඩනැගිච්ච විඥානයක් වල මෞගසල වහින්. එහෙනම් එතන සත්‍යයක් නෙවෙයිද වැස්ස? රූපයක් හයිදෝ. අන්න ගන්ධබ්බය කියන්නේ සත්‍යය කියන්නේ උපකරණ දේවා. එයා තමයි කිව්වේ. ඉතින් අන්නේ සත්‍යයක් නැහැ කියලා කියන එක තමයි දැන් මේ අන්තරාභාවය පිළිගන්නේ නැහැ කියන එකේ නිගමනේ. වරද්දාගත්ත දෘෂ්ටියක් ඔතන තියෙනවා.